आगच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सकलमुखदं धम्मसवनकालो अयं बधन्ता धम्मसवनकालो अयं बधन्ता धम्मसवनकालो अयं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अथ को भिक्खवे सो राजा येन ते च छन्दा तेनुपसङ्कमि उपसङ्कमित्वा ते च छन्दे एतद् वोच दिट्टो को च छन्दा हतीति एवमेव को भिक्खवे अन्या तृतीया परिपाचका अंडा अचक्कुता ते दिशो धम्मो ये दिशो धम्मोति दया कर पिंगतुने अद नवत पराक मी वत्सान समय ही उपसिरु तिलामा अपे विहारस्थाने टे कारास विला මේ බලාපොරොත්තු වෙන්නේ නැවත වරක් ධර්ම දේශනාවකට සවන් දීමටයි. මේ අපගේ නවවෙනි ධර්ම දේශනාවයි. ඔබ කවුරුත් දන්න විදියට හැම සතියකම අපි මේ ධර්ම දේශනාවකට සැදැහැවර අනුග්‍රහකත්වය දක්වනවා එක්තරා දායක පවුලක්. ඉතින් මේ අවස්ථාවේදීත් එවැනි දායක පවුලක් විසින් මේ අනුග්‍රහකත්වය දක්වනවා මේ ධර්ම දේශනාවට. ඒ දායක පවුල තමයි අපහිතවත් මහේස් ජයවර්ධන මහත්මයා, නාලිකා ජයවර්ධන මහත්මයා කියන මේ දායක පවුල. ඒ වගේම ඥාතීන් සහභාගී වෙනවා. විශේෂයෙන්ම මහේස් මහත්මයාගේ සහෝදරයන් වන සුදත් මහත්මයා ඇතුළු ඒ පවුලේ ඥාතිවරු. එවැගේම මේ අවස්ථාවට විශේෂයෙන්ම සහභාගී වෙනවා සෙටිනා මහත්මිය, තමගේ නැසීමේ පරිලෝකීය පියාණන් සිහිපත් කරලා, එවැගේම මෑණියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. එම මහත්මියත් එම මහත්මියගේ ස්වාමි පුරුෂයත් සහභාගී වෙනවා අද අවස්ථාවේදී. ඇටි ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ. So both of them are here for their participating. ඒ විශේෂ හේතුවක් තමගේ නැසීම පරිලෝකය මෑතකදී නැසීම පරිලෝකය පියාණන් සිහිපත් කරලා පියාණන්ට පින් අනුමෝදන් කිරීම පරමාර්ථයෙන්ම සහභාගී වෙන්නේ. එතකොට මහේස් මහත්මයාත් සුදත් මහත්මයාත් විශේෂයෙන්ම නැසීම පරිලෝකය තමගේ දෙමාපියන් සිහිපත් කරලා, ඒ වගේම තමගේ ආච්චි ආතා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. එවගේම නාලිකා ජයවර්ධන මහත්මිය තමගේ නැසීමේ පරිලෝකයේ දෙමාපියන් සිහිපත් කරලා, එවගේම මෑතකදී නැසීමේ පරිලෝකයට යතුණු සහෝදරයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. එවගේම කුමාර ජයවර්ධන මහත්මියගේ මියගේ දෙමාපියන් හා මියගේ පවුලේ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි මහේස් ජයවර්ධන මහත්මයා සහ සුගත් ජයවර්ධන මහත්මයාගේ නැසීමිය පරිලෝකයට යතුණු සියාවල පියදාස සිරිසේන මහත්මයා, ඒ වගේම මේ මැතිණියටත් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම තමයි තවත් පරමාර්ථයක් ඔය වෙලාවේදී හදිසි අන්තරයකට පාත්‍ර වුණු චාමා මහත්මියට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම. තවත් පරමාර්ථයක්. ඉතින් මේ පරමාර්ථ සිහිපත් කරගෙන තමයි අද ඔබ සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. ඉතින් මේ පරමාර්ථ ගැන අපි නැවත වරක් සඳහන් කරමු. මේ ධර්ම දේශනාවට ධර්ම දේශනාවේ අවසානයේ දෙනකොට අපි එහෙමනම් කෙලින්ම අපි ධර්ම මාතෘකාවට එමු. මම මේ අවස්ථාවේදී ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් යොදාගත්තේ සූත්‍ර පිටකයේ උදාන කියන මෙන්න මේ පාඨයේ උදාන කියන්නේ පාලි පොතක් උදාන කියන මෙන්න මේ කොටසේ තියෙන මේ විශේෂ ධර්ම මාතෘකාවක් තමයි මේ අවස්ථාවේදී මම මේ යොදාගත්තේ. මේ ධර්ම මාතෘකාව තෝරා ගැනීමට හේතුව තමයි few of you who do not understand Sinhala. So from time to time, I will briefly translate this Dhamma talk into English so that others also will understand. So this purpose is to transfer merits to departed relatives. So this is the sponsor family, particularly one family is sponsoring this particular Dhamma Desana. This Dhamma Desana is a Dhamma talk, we call Dhamma Desana. It is something that we give to society, we give to people. Dhamma is something that we give. So, එහෙමනම් මේ ධර්ම දේශනාවට මම අදහස් කළා මේ විශේෂයෙන්ම මේ බුද්ධ ආගම පිළිබඳව මේ අපේ ජනතාව තුළ තියෙන මේ වැරදි ආකල්ප වැරදි තේරුම් ගැනීම පිළිබඳව එක්තරා පැහැදිලි කිරීමක් කරලා දෙන්න. මොකද අපේ සමාජය තුළ විශේෂයෙන්ම ලංකා සමාජය තුළ යම් පොදුවේ ලෝක සමාජය තුළත් බුදු දහම පිළිබඳව නොයෙක් වැරදි මිත්‍යා මත තියෙනවා. අතවශ්‍යම සියලුම මිත්‍යා මත එක දවසකින් කියලා කරන්න අමාරුයි. මම මේ ධර්ම දේශනාවේදී ප්‍රධාන මිත්‍යා මත තුනක් අරගෙන සාකච්ඡා කරනවා. මම හිතනවා තවත් අවස්ථාවක මට ධර්ම දේශනාවක් පවත්වන්න අවස්ථාව ලැබෙයි කියලා මේ තියව කියලා අවසන් වෙනකොට එහෙම අවස්ථාවක් තිබුණොත් තවත් මාතෘකා කීපයක් අපි අරගෙන කතා කරලා බලමු. මම මෙමණි මාතෘකාවක් අද ධර්ම දේශනාව දේශනා කිරීමට තෝරගත්තේ ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මම දැක්කා මෑතකදී ලංකාවට ගිය අවස්ථාවේදී අපේ සමාජයේ හරියටවත් මුල් බැහැගෙන තියෙනවා බුද්ධාගම පිළිබඳ වැරදි මත. ඒ වගේම තමයි බටහිර සමහර ලේඛකයෝ කියලා තියෙන පොත්පත් දිහා බලපුවාම බුද්ධාගම ගැන එවැනිම සමහර කරන ප්‍රකාශ වලට අනුව සංකල බලනකොට මේක නිවැරදි දෘෂ්ටිය නෙමෙයි. මිනිසෙක් වැකිය යුතු අසරණම තත්ත්වය තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න හේතුව තමයි මෝහය. අවිද්‍යාව කියලා කියන්නේ මෝහයේ හේතු කොටගෙන ඇති වෙන දෙයක්. අවිචා පච්චා සංඛාරා කියන පළවෙනි වතාවට මුලට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන එක දැම්මේ. ඒක තමයි ආධ්‍යාත්මික මාර්ගය වළක්වන ප්‍රධානම බාධකය. එතන වැරදුනොත් හැමතැනම වරදිනවා. ඒ නිසා යම් කිසි තැනක මිත්‍යා මතයක් තියෙනවා නම් වැරදි ආකල්පයක් තියෙනවා නම් ඒක හරි ගැස්සීම මහත්ඵල මහානිසකදායක පින්කමක් ලොකු දානයක්. සම්පදානං ධම්මදානං ජිනාති කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි කවුරුත් නිරන්තරයෙන්ම දාන දෙනවා. මේ සියලුම දාන වලට වැඩිය වටිනාම දානය තමයි ධර්ම දානය. ධර්මයේ හරියට දීම. අන්නේ පරමාර්ථය තේරුම් මුල් කරගෙන තමයි මම මේ අවස්ථාවේදී අදහස් කළේ මේ බුද්ධ ආගම වැරදි විදිහට අර්ථකථනය කරන එක පිළිබඳ වචන කිපයක් කතා කිරීමට. මේක අදියේ උණු දෙයක් නෙමෙයි. මේක නොයලක් විහැකි දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව නොයෙක් නොයෙක් රටවල් වලට යනකොට නොයෙක් නොයෙක් ප්‍රදේශ වලට යනකොට නොයෙක් නොයෙක් පිරිසමයක බාර ගන්නකොට නොයෙක් නොයෙක් විදිහ අර්ථකථනයෙන් පුළුවන්. ඒක කිසිසේත් මලක්කට බෑ. නමුත් අපිට පුළුවන් එක්තරා දුරකට නියම මාර්ගයට මේක යොමු කිරීමට. So what I have been talking so far is misinterpretations about the Buddha's teaching. When Buddhism has become a global spiritual path, misunderstanding, misinterpretations occur, and it is simply inevitable. It is our moral obligation, and at the same time it is a huge dana, the greatest dana, to clear that misunderstanding, to help people see it as it is. බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් මේක සිද්ධ වුණා. මේක දැකලා බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් තමයි මම මේ ධර්ම මාතෘකාවට මම ගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ත පුද්ගලයන් 6 දෙනෙක් චච්ඡන්ද අන්ත පුද්ගලයන් 6 දෙනෙක් හංචුරුව කිව්වා මේ 6 දෙනාට අලියව ගිහිල්ලා අල්ලලා මේ අලියා කියන්නේ කවුද කියලා කියන්න කියලා කොහොමද කියන්නද කියලා. මේ 6 දෙනාගෙන් ඇස් පේන්නේ නැහැ. අලියා ළඟට ගියා. එක්කෙනෙක් අත ගාලා අලියාගේ කොඩ වැලල්ල ගත්තා. මේ පුත්කලයා කියනවා අලියාගේ ඊට පස්සේ තව එක්කෙනෙක් අලියාගේ කන අල්ලා ගත්තා. තව එක්කෙනෙක් අලියාගේ කකුලක් අල්ලා ගත්තා. ඒ වගේම ඉත සමහරු අලියාගේ බඩ අත ගෑවා. ඔය විදිහට තව එක්කෙනෙක් අලියාගේ නැට් අල්ලා ගත්තා. මෙහෙම අල්ලගෙන මේ කට්ටිය රජුව අහව කොහොමද අලියා කියලා. කියනවා එක්කෙනෙක් කියනවා අලිය හරීම කෙට්ටුයි. හරීම උසයි. තව කෙනෙක් කියනවා අලිය සාමාන්‍ය මහතයි. ඒ වගේ තමයි උසයි. අලිය පොඩ්ඩක් කැරකිලා වගේ ඉන්නේ. අලිය ගොරුව පොඩ්ඩක් නැමිලා වගේ. ඒ හොඳ වෙලාවකට ගත්තු එකනා කියන්නේ. කනල්ල ගත්තු එකනා කියනවා අලිය ලොකු රවුමක් වගේ. අලිය නිතරම හෙල්ලෙනවා යාට මෙහාට. එක විදියට ඉන්නේ නැහැ. මොකද කන හොල්ලනවා. ඔය විදියට අලිය ගැන නොයෙක් විදිය අර්ථකථන දුන්නා. නමුත් ඒ කිසිම කෙනෙක් අලියා පිළිබඳව නිමරදි රූපයක් රජරුවන්ට හිමි නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ තමයි ඒව මේව කෝ භික්ඛවේ අඤ්ඤාතිත්‍යා පරිපාචක මෙන්න මේ වගේ තමයි මහණෙනි වෙනත් පරිප්‍රාජකයෝ වෙනත් ආගම් වල කට්ටිය අන්ධා අචක්කුතා අන්ධ වෙලා චක්කු ඇහැ නැතුව තේජසෝ ධම්මෝ ඒතිසෝ ධම්මෝති ධර්මයේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. ධර්මය ඔන්න ඔහොමයි කියනවා. ධර්මය අන්න අර විදිහට කියනවා. නමුත් හරියට ධර්මය දකින්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදි ලෝක උනා නම් අද වෙන්නත් අදෝක වෙනවා කියන එක බුදු වෙන්න දෙයක් නැහැ. එදා මිත්‍ය විදියට අර්ථකථනය දෙනේවා අදත් මිත්‍ය විදියට අර්ථකථනය දෙනවා. එහෙමනම් මොනවද මේවෙන් අපි මුලින් කරම ගම්ම කීපයක් මම අද බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා තුනක් පැහැදිලි කරලා දෙන්න. බුදුදහම සහ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව ජනතාව දරන මිත්‍යා මත තුනක් මේ ධර්ම දේශනාව තුලින් පෙන්ලා දීලා ඒ මිත්‍යා මත තුන නිවැරදි කිරීම තමයි මගේ පරමාර්ථය. පළවෙනි එක තමාගේ ආධ්‍යාත්මය හදනවා මිස අනුන් වෙනස් කිරීමට බුදුදහමේ අනුන් වෙනස් කිරීමක් බුදුදහමේ නැත කියන ඉගැන්වීම. ලෝකයේ සත්‍ය ඇත්ත ඇත්තෙන් දැක එය ඉවසා දැරිය යුතුය කියන මෙන්න මේ මතය. මෑතකදී ප්‍රසිද්ධ නායකයෙකුත් මේ වගේ ප්‍රකාශයක් කරලා තිබුණා. The Buddhists are indifferent to the suffering of people කියලා. You have to see as it is. You have to accept it as it is. So the first misconception I'm talking about is that Buddhists are indifferent to the suffering of others, suffering of themselves. You have seen it as it is, therefore you have to accept it. That is how it is. That's the nature of the world. This misconception. Samharu kiyenawa රහතන් වහන්සේලා ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන සුඛ විහරණයෙන් ජීවත් වෙනවා. රහතන් වහන්සේලා සමාජයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. තමාගේ දියුණුව ලබාගෙන ඒ දියුණුව භුක්ත විඳින්න ඉන්නවා. අහන්නේ මේ මතය ඉතාමත් පොදු මතයක් අපේ සමාජයේ. නමුත් ඒක මිත්‍යා මතයක්. බුදුරජාණන් වහන්සේ තමාගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ගිහියෙක් වුවද පැවිද්දෙක් වුවද අප සියලු දෙනාගේම පරමාර්ථ දෙකක් තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකක්ද ඒ පරමාර්ථ දෙක? අපේ ආධ්‍යාත්මික සහ ලෞකික දියුණුව ඉහළම මට්ටමට සපයා ගැනීම, එතැන් සිට සමාජ සේවය කිරීම. බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ අවුරුදු 35 උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒ පරමාර්ථ පරිදැන් කරගෙන බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම යනු උන්වහන්සේගේ ආත්ම අභිවෘද්ධියේ උපරිම තලයයි. එදා සිට අවුරුදු 80 දක්වා උන්වහන්සේ පරිනිර්වාණයට පත්වන තාක්කල් මොකක්ද බුදුරජාණන් වහන්සේ කළේ? උන්වහන්සේ ගමෙන් ගමට, නගරෙන් නගරයට, ධනවෙන් ධනවට වැඩම කරමින් මහ ජනතාවට කතා කළා. සමාජයේ තියෙන ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න පිළිබඳ උන්වහන්සේ විසඳුම් ලබා දුන්නා. නොයෙක් ආකාරයට පහත් කළ තිබුණු මිනිසුන්ට සමාජ අයිතිය, සමානත්වය ලබා දීම සඳහා උන්වහන්සේ පියවර ගත්තා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැවැන්ත සටනක් ව්‍යාප්ත කළා. What I'm saying is that the Buddha attained the enlightenment. That is the highest achievement. That is the self-actualization in his spiritual path. Once he reached there, he did not become silent. Buddha had a calendar, I mean timetable. Buddha is the world's first non-person to have such a timetable. He separated certain days, certain times for social well-being to talk to people. Mahas සංකරත්නයත් වැඩමවාගෙන උන්වහන්සේ එක තැනක සිටියේ නැහැ. තැනින් තැනට ගියා. උන්වහන්සේගේ ප්‍රථම අනුශාසනාව අපි කාටත් මතක ඇති. චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. For the benefit of the many, for the happiness of the many, with loving kindness and compassion, because you go from place to place, never stay at one place, I will also go to a certain place, to Kapilavastu, to fulfill my first duty towards my family. That's what Buddha said. So, ever since Buddha's tireless service, බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ සමාජ දේශනාවක්. සමාජ සංවර්ධනය, සමාජ අභිවෘද්ධිය, සමාජ දියුණුව වෙනුවෙන් උන්වහන්සේ මුළු ජීවිතයම කැප කරලා තියෙනවා. නමුත් තාම සමහරු කියනවා බෞද්ධයෝ තමන් තමන්ගේ ප්‍රතිපත්ති අනුකරණය කර කර ඉන්නවා මිස අනුන්ව නම්වවන්නට හදන්නේ නැහැ කියලා. ඒක වැරදි කතාවක්. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක ආගම කියලා පොතක් පෙන්නලා මම ලොක්කාය මම ශ්‍රේෂ්ඨයයි කියලා මගේ ධර්මයේ බාර ගන්න කියලා උන්වහන්සේ කිසිම අවස්ථාවක ජනතාවට කිව්වේ නැහැ. උන්වහන්සේ මිනිසුන්ගේ බුද්ධියට කතා කළා. බුද්ධියට ආමන්ත්‍රණය කළා. බුද්ධියට ආමන්ත්‍රණය කරලා මිනිස්සු බුද්ධි ගෝචර කරලා බුද්ධිමය මාර්ගයක් තෝරා ගන්නට කියලා මිනිසුන්ට පෙළඹෙව්වා. In other words, this conversion is originally Buddhistic. But the word conversion is the meaning the word conversion includes. It's not Buddhistic. The modern day conversion means people use textual authority, religious authority, individual authority as criteria to convince people as something is true. In other words, speculations. They are speculations. Speculations is something that you cannot prove. වර්තමාන ලෝකයේ තියෙන මිනිසුන් ආගම් වලට හරවා ගැනීම ක්‍රමය තමයි මේ පොත හරි. එනිසා මේ පොත නිසා මේකට එන්න. එහෙම නැත්නම් මගේ ශාස්ත්‍රවරයා ශ්‍රේෂ්ඨයි එනිසා එන්න. මේ ආගම ශ්‍රේෂ්ඨයි එනිසා එන්න. බුදුරජාණන් වහන්සේගේ ආකල්ප එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සමාජය තිබුණා ඒක. උන්වහන්සේ ඒක අනිත් පැත්ත හැරුවා. උන්වහන්සේ ඉදිරිපත් කළේ බුද්ධිගෝචර රටාවක්. බුද්ධිගෝචර රටාවක් කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කළා මම කිව්වා කියලා මම දේශනා කළා කියලා මේක බාර ගන්න එපා. හරියට රත්තරන් ගින්දරට දාලා පරීක්ෂා කරනවා වාගේ. කොච්චර ගිනි ගොඩක තිබුණත් රත්තරන් කවදාවත් කළු වෙන්නේ නැහැ. පිච්චිලා යන්නේ නැහැ රත්තරන් රත්තරන්. අන්න ඒ විදිහට මගේ දේශනාවත් පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා ඒක ගැළපෙනවා නම් මගේ දේශනාව බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. Buddha never said, "You take it because I tell you. I am the master, you take it." Buddha never said that. But Buddha appealed to the people's rational thinking. You test my teaching in the same way that you test gold by putting it in fire. In the same way, test my teaching, and if it fits, you take it. That is what we call rational persuasion. Buddha always used rational persuasion to convince others. Buddha says, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මම මතක නැහැ මම ගිය වාදශාලා
වාද විවාද ශාලා මම සිය ගානකට ගිහිල්ලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම කතා කරලා තියෙනවා. මට කිසිම කෙනෙකුට බෑ මට අභියෝග කරන්න. මොකද මම කරුණාවෙන් මෛත්‍රියෙන් හොඳ හේතු සාධකත්වය කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් පඤ්ඤා උදපාදි, විචා උදපාදි, ආලෝක උදපාදි. බුදුරජාණන් වහන්සේ විද්‍යාව, ආලෝකය, ප්‍රඥාව සාක්ෂාත් කරගත්තා. උන්වහන්සේ ඒ ප්‍රඥාව, ඒ ආලෝකය, ඒ විද්‍යාව මුළු ලෝකෙටම බෙදලා දුන්නා. උන්වහන්සේ විතරක් නෙවෙයි, උන්වහන්සේ තමගේ මහා සංඝ රත්නයට අනුශාසනා කළා. ඒ විද්‍යාව, ඒ ප්‍රඥාව, ඒ ආලෝකය මුළු ලෝකෙටම බෙදලා දෙන්න කියලා. ඒක තමයි අපි කරන්නේ. අපි උපත් රටේ ඉඳලා හැතැම්ම 10,000කට වැඩිය ඉන්න මේ රටේවත් අපි කරන්නේ ඒකයි. මේ ජනතාවට ධර්මයේ ඇතිසැකීම් දෙනවා. හැබැයි අපි කියන්නේ මේක හරි, මේක බාරගන්න කියලා. අපි එහෙම කියන්න අවශ්‍යත් නැහැ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝති. පිරිසිදු වෙන එක හරි, අපිරිසිදු වෙන එක හරි තම තමාගේ කාර්යයක්. කෙනෙක් තව කෙනෙක් හොදන්නේ නැහැ. අක්කා තාරෝ තථාගත බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නනවා. එච්චරයි. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ I am Buddhist කියලා ලේබල් එක ගහගෙන ඉන්න කියලා. It is not rational either. We don't ask anybody to keep a label like I am a Buddhist. Keep that label. We are not asking anybody. What we are telling people is that follow the Buddha's path. It doesn't matter whatever religion you belong to. It doesn't matter. The Buddha has given you a path which practically beneficial to you, practically beneficial to others, practically beneficial to both parties. Atta Sanghita, Paratta Sanghita, Ubhayatta Sanghita. Atta Vyabhadaya Samvattati, Parat Vyabhadaya Samvattati, Ubhayatta Vyabhadaya Samvattati. That is the path. You walk that path. You can belong to any religion and you can follow this path and you can reap enormous benefits. Today we had a Sutra study class. Most of the students we had here are from this society, this mainstream American culture. They may have their own beliefs. I had a meditation retreat in Willis. Oh, interesting thing. I started in Long Star Montgomery College University Center. Recently I started a class for the senior citizens. There were over 50 students. They are so much interested in learning the Buddha's teaching. That is the highest number of students for any class. 50 students. They have their own faith. They go to church. That's great. But why did they attend that class? Because they knew that Buddha's path was beneficial to them. It is beneficial for their physical well-being, beneficial for their mental well-being, beneficial for their life, for their spiritual progress. That is why they decided to come there. Ehemana? Anna e wage persuasion ekak metana tiyenne. Ehemana thuwa metana naha. Me Budhurajan Mahasayage deshanawa hariyata hari e nisa me gævila baharaganna. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අනිත් අය දරපු මතය. ඉත මේව සත්‍යං මෝගමඤ්ඤා. ඉත මේව සත්‍යං. This is the only truth. ඉතම ඒව සත්‍යං. This itself is the only truth. මෝගමඤ්ඤා. All other views are foolish. මේ මතය දැරුව කට්ටිය බුදුරජාණන් වහන්සේගේ කාලෙදි හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ වගේ තරක් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් තරපු කෙනෙක්. ඒ නිසා අපි වැරදි මතය නිවැරදි කරගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා.
බික්කු බික්කුණි උපාසක උපාසිකා කියන හතර පාර්ශවයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
හැකි සෑම අවස්ථාවකම මිනිසාට නිවැරදි මාර්ගය පාදලා දෙන්න කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි නිවැරදි මාර්ගයන් ගමනය කරන්න ඕන. අපිට සහතික නම් අපි නිවැරදි මාර්ගය අනුගමනය කරනවා කියලා. අපිට පුළුවන් සියලු දෙනාට අනිත් අයට නිවැරදි මාර්ගය පහදලා දෙන්න. ඒකත් එක්තරා විදිහක කන්වර්ෂන්. නමුත් ඒක සාම්ප්‍රදායික කන්වර්ෂන් කියන වචනය අන්තර්ගත මීනින් එක අර්ථය සහිත කන්වර්ෂන් එකක් නෙවෙයි. හොඳයි, අපි එමු ඊළඟට දෙවෙනි එකට. දෙවෙනි මිත්‍යා මතය බුද්ධ ධර්මයේ නම් දැන් මේ පළවෙනි මිත්‍යා මතය තමයි පොදුවේ බුද්ධාගම පිළිබඳව තියෙන මිත්‍යා මතය. දැන් අපි එනවා බුද්ධාගමේ තියෙන බුදු දහමේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම සම්බන්ධව තියෙන මිත්‍යා මතයට. ඉතින් ඉස්සලහන්න බලමු මොකද්ද ප්‍රධාන ඉගැන්වීම කියලා. මොකද්ද බුදු දහමේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම? ඔක්කොම සමහර ඒවා තත්කාලීන සමාජයේ තිබුණ ඒවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙනවා 100%ක්ම උන්වහන්සේ විසින්ම සොයාගත්තු ඉගැන්වීමක්. උන්වහන්සේ දේශනා කළේ ඒකට උපාදාවත් තථාගතානං අනුපාදාවත් තථාගතානං තිතාවතා ධාතු තිතිතා ඉද පච්චතා මොකක්ද අන්තිම වචනේ? පටිච්ච සම්පාද. උන්වහන්සේ දේශනා කළා මම ඉපදුණත් නැතත් උපාදාවත් තථාගතානං අනුපාදාවත් තථාගතානං තිතාවතා ධාතු තිතිතා ධම්ම නියාමක ඉද පච්චතා පටිච්ච සම්පාද. මේ පටිච්ච සම්පාද කියන මේක ලෝකෙ තියෙනවා. මම මේක අලුතෙන් නිර්මාණය කළ දෙයක් නෙවෙයි. අනිත් මිනිස්සු දැක්කේ නැහැ. අනිත් ශාස්ත්‍රවරු දැක්කේ නැහැ. මම පළවෙනි වතාවට මේ ලෝකේට මේ පටිච්චසමුප්පාදයේ කියන මේ සත්‍යය පෙන්වලා දෙනවා. In other words, පටිච්චසමුප්පාද is not an invention. It is a discovery. The Buddha discovered it. පටිච්චසමුප්පාද is the most important Buddha's teaching. All others root back to this පටිච්චසමුප්පාදය. හැබැයි පටිච්චසමුප්පාදය තරම් මිත්‍යා විදිහට වැරදි විදිහට අර්ථකථනය කරලා තියෙන දෙයක් තවත් ඉගැන්වීමක් නැහැ. පටිච්චසමුප්පාදය කියන මේ වචනේ අහපු ගමන්ම අපිට මතක් වෙන්නේ මොකක්ද? අවිචා පත්‍ය සංඛාර. ඔතෙන් තමයි යන්නේ. අවිචා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. අපි මේක කියගෙන යනවා. මේක තමයි පටිච්චසමුප්පාදය. ලංකාවේ ඉස්කෝලේ යන ළමයිගෙන් අහලා බලන්න පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා. අවිචා පත්‍ය සංඛාර. නමුත් පැහැදිලිවම අවිචා පත්‍ය සංඛාර කියලා එන මේක පටිච්චසමුප්පාදය නෙමෙයි. පටිච්චසමුප්පාදය මොකක්ද කියලා අතවසේම අද මම මේ සූත්‍ර දේශනා පන්ති කරපු අවස්ථාවේදී පැහැදිලි කළා. එක සූත්‍රයක් විතරයි අපි සාකච්ඡා කළේ. ඒ සූත්‍රයේදී පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කළා. මජ්ක්‍ධිම නිකායේ 79 වෙනි සූත්‍රයේ කියනවා චූල සකෘදාය සූත්‍රය කියලා. මේ චූල සකෘදාය සූත්‍රයේ තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් ඒක අවිචා පත්‍ය වලින් පටන් ගන්නේ නැහැ. අවිචා පත්‍ය තියෙන්නේ වෙන තැනක. පටිච්චසමුප්පාදය කියන්නේ මෙන්න මේකයි. අස්මින් සති ඉදං හෝති. ඉමස උපාදා ඉදං උපජ්ජති.
අස්මින් අසති ඉදං නහෝති ඉමාස නිරෝධා ඉදං නිරුච්ඡති. අපි ඉස්සරලා බලමු පච්චසෝපාද කියන්නේ මොකද්ද කියලා. So now we are talking about one of the most important, perhaps the most important Buddhist teaching, which is called Paticca-samuppada. Sometimes it is translated as cause and effect teaching or cause and effect theory, and sometimes it's said in a better way, dependent origination. This is a formula. Asmin sati idam hoti. When this is, that is. Imasa upada idam upachati. When this arises, that arises. Asmin asati idam nahoti. When this is not, that is not. Imasa nirodha idam nirojati. When this is gone, that is gone. Maya ati unukalli, asmin sati, asmin sati. Maya ati kalli, sati, hath, has. Asmin sati idam hoti. Maya ati vita, maya ata. Imasa upata idam upajati. Maya ati un vita, ea ati vita. අස්මින් අසති ඉදං නොහෝති මෙය නැති කල්ලි එය නැති වේ. ඉමස්ස නිරෝධ ඉදං නිරුච්ඡති මෙය නැති වී ගිය කල්ලි එය නැති වී යයි. මෙන්න මේකට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. අවිච්ඡා පච්චා සංඛාරා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ පුද්ගලයාගේ සංතානගත දුක internal suffering ඇති වෙන්නේ පවත්නේ නැති වෙන්නේ කොහොමද කියන එක පටිච්චසමුප්පාදයේ මගින් පෙන්නා දෙයි. අවිද්‍යාව නිසා මේ ඇති වෙයි මේ ඇති වෙයි කියන එක. නමුත් ඒ theory එක තියෙන්නේ අස්මින් සති ඉදන් හොති අස්මින් සති ඉදන් හොති කියන එක. අපේ ප්‍රශ්න වලට පිළිතුරු ආධ්‍යාත්මික ප්‍රශ්න හෝ වේවා ලෞකික ප්‍රශ්න හෝ වේවා බුදුරජාණන් වහන්සේ වැඩිපුර ගියේ නැහැ ගියාත්මයටවත් අනාගතාත්මයකටවත්. එක අවස්ථාවක උන්වහන්සේ දේශනා කරනවා අතීතං අත්තානං දුක්ඛංච දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච තේස්ය කංකාස්ය විමති. මම කියනවා නම් ඔබේ දුක ගියාත්ම නිසා සිද්ධ වුණු දෙයක් කියලා ඔබේ හිතට සැකයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අනාගත ආත්මනම් මේ දුක නැති කිරීම අනාගත ආත්ම භාවයකදී කරන්න කියලා මම කියනවා නම් ඒත් ඔබේ හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි චෞතයි තිට්ඨත පුබ්බන්තෝ තිට්ඨත අපරහන්තෝ. අතීතේ තිට්ඨත තිට් it means sit. තිට්ඨත පුබ්බන්තෝ. Let the past sit in the past. Tittatu aparamto. Let the future sit in the future. Dhammante, I will talk to you about what is happening right now. At present, mama vartamane obata bana kiyanna. Me athi kalli me atha. Me athi hu kalli me athi ve. Me nathi hu. අස්මින් අසති දන්න හොති මේ ගිය කල්ලි එහෙමනම් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට පිළිතුරු මේකට තමයි විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. විද්‍යාඥයෙක්ගෙන් අහලා බලන්න as a scientist today and this is the formula this is the method they use to discover and to invent this is Buddhist science Buddha used it. That is why we call the Buddha's teaching is scientific. Buddha used it 2600 years ago. ඒවකම තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කොහොමද සමාජගත දුක ඇති වෙන්නේ කියලා.
මට මතක විදිහට මහා හත්ති පදපොම සූත්‍රය දීගනිකාය සූත්‍රයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දිලිඳුකම ඇති වෙනකොට මිනිස්සු අපරාධ කරනවා. මිනිස්සු අපරාධ කරනකොට අභියාවිත වැඩි වෙනවා. රජුරුව නරක වෙනකොට, පාලනය නරක වෙනකොට රට දුප්පත් වෙනවා. මේ වගේ සමාජගත දුක කොහොමද ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ එතරම් දේශනා කරලා තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදයේ අස්මින් සති ඉදං හෝති කියන එකයි. ඒ නිසා මතක තියාගන්න පටිච්ච සමුප්පාදය කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන එකෙන් පටන් ගන්න එක නෙමෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ සංතානගත දුක පවත්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න දේශනා කළ දේශනාව. පච්ච සම්පදේ කියලා කියන්නේ මජ්ක්‍ධිම නිකායේ 79 වෙනි සූත්‍රය වන චූල සකුල්තායි සූත්‍රය සහ තවස් අවස්ථා කීපකින් පෙන්නලා දෙන අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති කියන මෙන්න මේ දේශනාවයි. එහෙමනම් අපි මිත්‍යා මත දෙකක් අපි අනාත කළා, සත්‍ය සනාත කළා. මම හිතනවා අපිට තවත් එකක් ගැන කතා කරන්න වෙලාව තියෙනවා කියලා. ලංකාවට ගියාට පස්සේ නිතරම ඇහෙන දෙයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත. මම මේ සැරේ අර හිරු රූපවාහිනී බණ හයක් කිව්වා. ඒ වගේම ITN දොරමඩලාවෙන් ප්‍රෝග්‍රෑම් එකක් කළා. මම මේ හැම එකම උත්සාහ කළේ බුද්ධාගම පිළිබඳව වැරදි අර්ථකථන දෙන ඒවා නිවැරදි කිරීමට. අපි නිතරම අහන දෙයක් තමයි අනිත්‍ය. දේ නයි හැම වෙලකම අනිත්‍ය. දුක්ඛ අනාත්ත. ඔබ ගිහි දායක වෙන්නේ පණහෙන් එකක්. බික්කු බික්කුණී කියලා කියන්නේ 50ක්. උපාසකයා කියන්නේ 50ක්. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළාද මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හැම වෙලෙම අනේ අයියෝ මේ සංසාරේ හැටි කි කිය අඩාඩා දුක් වෙවි ජාති විදුක්කෝ ජරා විදුක්කෝ ව්‍යාධි විදුක්කෝ මරණ විදුක්ඛං කි කිය ඉන්න කියන. එහෙම පෙන්නපතක් තියනවා නම් මම බොහොම කවුරුහරි සූත්‍රයෙන් බලනවා නම් මට ගණන දෙන්න සූත්‍ර පිටකේ. හැබැයි උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බික්කුවා බික්කුණියව උපාසකේනවා උපාස බික්කුවා බික්කු බික්කුණියව දහට් වෙනවා පබ්බචිත වෙනවා දිහියේ කෝ වේවා පැවිදිෙක් කෝ වේවා භාවනා කරන්නට කියලා නිතරම මරණයටපත් වෙනවා අනිත්‍ය මරණයටපත් වෙනවා අනිත්‍ය ලෝකය කියලා භාවනා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ඒකෙන් උන්වහන්සේ කිසිම අවස්ථාවක අදහස් කළේ නැහැ මේ ලෝකේ දුකයි කියන ලෞකික දේවල් පිළිබඳව ආශාවක් නැතුව දුකයි කියන හිත හිත අනිත්‍ය දුකයි අනත්මයි කියන කල්පනා කර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක දේශනා කළේ නැහැ. සමාජයක් වශයෙන් ආර්ථික වශයෙන් මිනිස්සු පිරිනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කළා කියලා මිනිස්සුන්ට දෙන එක. අනික මිනිස්සු කන්ෆියුස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගිහියට මේ ලෝකේ සැප තියෙනවායි කියලා. ලෝකේ සැපයක් නැහැ. එහෙමනම් සැප තියෙන්නේ පරලොව හොඳට පින් කරන්න පරිලෝක ගිහිල්ලා සැප විඳින්න. මිත්‍යා මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්ජ සුඛ කියලා ගිහියාට සැප හතරක් තියෙනවා කියලා. අත්ති කියලා කියන්නේ have. I have. අස්ති සුඛ කියලා කියන්නේ. අධ්‍යාපනයක් ලැබලා ආර්ථික ස්ථාවරත්වයක් ලැබලා මිල මුදල් ලබාගෙන ජීවිත ස්ථාවර වෙලා මට තියෙනවා කියලා සතුටක් ලැබනවා. ඒකට තමයි අස්ති සුඛ කියලා කියන්නේ. භෝග සුඛ කියලා කියන්නේ මොනවද? සැප සම්පත්, භෝග, වාහන, ගෙවල් දරවල්, ඉඩකඩම්, ඒ වගේ දේවල් ලබාගෙන මට මේවා තියෙනවා කියලා සතුට වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළා කිහි දවතාවට සතුටක් එනවා තවත් මාර්ගිකින් කියලා. අනන සුඛ. ණය වෙන්න තු ජීවත් වෙන්න කිව්වා. එක් ජීවිතේ සතුටක් කියලා කිව්වා. තවත් එකක් තමයි අනවච්ච සුඛ. නිර්වාච ජීවිතයක් ගත කරන්න කියලා කිව්වා. නිර්වාච ජීවිතයක් කියලා කියන්නේ අත්ත ව්‍යාපාදාය, පරම ව්‍යාපාදාය, ව්‍යාපාදාය. මට බරක් වෙන්නේ නැතුව, අනුන්ට බරක් වෙන්නේ නැතුව, උභයපක්ෂයෙන් බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කියලා උන්වහන්සේ දේශනා කළා. තමාට යහපත් වන, අනුන්ට යහපත් වන, උභයපක්ෂයෙන්ම යහපත් වන ජීවිතයක් ගත කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඒක සම්පතක් කියලා දේශනා කළා. But I am saying is that Buddha never condemned happiness in secular life. Buddha always encouraged people to be rich, to be successful, professionally, educationally, financially. Buddha said that it is a source of happiness for the lay community. Unmahansay, ඓතිහාසික සාධක අරගෙන බැලුවත් අපිට පේනවා උන්වහන්සේ කිසිසේත්ම ගිහි ජනතාවගේ ලෞකික සැප සම්පත් පිළිබඳව බාධාවක් කළේ නැති බව. ක්‍රිස්තු පූර්ව 6වන ශතවර්ෂයේ ඉන්දියාව කියලා කියන්නේ ලෝකයේ දියුණුම රටක්. උන්වහන්සේගේ ප්‍රධානම දායකයා තමයි අනාථපිණ්ඩික බිලියනර්. බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය ගන්න මිලදී ගන්න අනාථපිණ්ඩික සිටුවරයා මොකද කළේ? මේක රත්තරන් වැහුව දෙන්නේ නැති වෛද්‍යකාරය. අනාථපිණ්ඩික සිටුවරයා රත්තරන් වැහුවා. රත්තරන් වහර තමයි මුළු ඉඩමම බුදුරජාණන් වහන්සේට පූජා කළේ. සාසනෙ බුදුරජාණන් වහන්සේගේ සාසනයට සාසනෙ පූජා කළේ. ඒ වගේ කෝටිපතියෙක් උන්වහන්සේගේ ගැල් ගැල් කියන්නේ කරත්ත. ඔය කාන්තාරයේ මැද්දෙන් මැද පෙරදිග කාන්තාරයේ මැද්දෙන් ග්‍රීසියට ගියා. අයෝනියා කියන දූපත තමයි ග්‍රීසියේ පළවෙනි වතාවට සිවිලයිස් වෙන්න පටන් ගත්තේ. ඇතන්ස් එහෙම නෙමෙයි. ඇතන්ස් පස්සේ අයෝනියා බුද්ධාගමෙන් ආසියාවෙන් ගිය මත ඔල්ට අනුව දියුණු වෙලා තමයි අයෝනියා තමයි බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියේ. අයෝනියා බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරන්නේ යෝන කියන වචනේ උන්වහන්සේ දේශනා කරන්නේ අයෝනියා. මේ රයිට් මේ අනාථපිණ්ඩික ඇතුළු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ වගේ ව්‍යාපාර කටයුතු රත්තරන් ඉන්දියාවේ පුදුම රත්තරන් කවියා රත්තරන් අරගෙන ඇත්ත වශයෙන්ම ලෝකයේ පළවෙනි ට්‍රේඩ් ඕගනයිසර් තමයි අනාථපිණ්ඩික කියලා කියන්නේ. එයාගේ හැමතැනම බයින් සෙන්ටර්ස් තිබුණා. ඒජන්ට්ස් වගේ හැමතැනම. ඒ සීඩු දෙනාගෙම බඩු ගත්තා. අරගෙන ඔක්කොම යුරෝපේ, යුරෝපේ කියන්නේ යුරෝප් කිව්වන් ඩාර්ක් ඒජ්. නමුත් අයෝනියා තමයි නැගගෙන ආපු පළවෙනි යුරෝපියන් රට. එහාට යවුවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෝටිපති වෙලා හිටියා. අපිට කිසිසේත්ම හිතන්න බෑ ඒ සමාජයේ බුදුරජාණන් වහන්සේ ඒ කෝටිපතියෝ ධෛර්යමත් කළා කියලා නෑ. ඌව නැති කරගන්න ඌවැන් වැඩක් නෑ. උන්වහන්සේ කිසි වෙලාවක දේශනා කළේ නෑ. ඊළඟට උපාලි තමයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් කොටිපති දායකෙක් තමයි උපාලි කියලා කියන්නේ. ඒ වගේ ඒ තත්ත්වයට තේ බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ලෞකික ජීවනය
අපි වෘද්ධිය හැම වෙලාවකම අනුග්‍රහකත්ව දැක්වා ධෛර්යමත් කළා ශක්තිමත් කරන්න උත්සාහ කළා.
එනිසා සමහර විට මේ ගිහියෝ කල්පනා කරනවා. සමහර විට ගිහියෝ කල්පනා කරනවා. මේ මගේ මේ රටේ ඉන්න බෞද්ධෙක් එයා මේ හරිම කන්ෆියුස් වෙලා ඉන්නේ. හිටි. මොකද මේ මම එක සකුලක් මේ ගිහි ජීවිතේ තියාගෙන තව සකුලක් මේ ජීවිතේ තියාගෙන ඉන්නේ කියලා. මොකද හරියටම මේ ගිහියාට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, පැවිද්දාට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ කියලා. මේ දෙකම මිශ්‍ර කරගන්න. මිශ්‍ර වෙන්න හේතු තියෙනවා. මොකද සූත්‍ර පිටකේ එක් කොටසක මේවා ගිහිය වෙනුවෙන් කියලා, මේවා පැවිද්ද වෙනුවෙන් කියලා වෙන් කළේ නැහැ. මේ ඔක්කොම එකට තියෙන්නේ. ඔන්න සූත්‍ර හතරක් පහක් අනිත්‍ය දුක්ඛ ගැන දේශනා කරනවා. ඊට පස්සේ ඔන්න සූත්‍රයක තියෙනවා පුලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුඛේති පීනේති මාතා පිතෘණං සුඛේති පීනේති කියලා. උලාරේ භෝගේ කියන්නේ මහත් වත්තා. උලාරේ කියන්නේ අතිවිශාල. අතිවිශාල සම්පත් හොයාගෙන ජනතාව මිනිස්සු පෝෂණය කරනවා. ඒක තමයි කරන්න ඕන කියලා කියනවා. ඒක කන්ෆියුස් වෙනවා. බුද්ධාගමේ මේ මේ සූත්‍ර පිටකය ආරක්ෂා කළේ කොහොමද කියන මෙන්න මේ අවබෝධය නැතුවම මිනිස්සු කන්ෆියුස් වෙනවා. කන්ෆියුස් වෙලා හිතනවා මේ බුදුරජාණන් වහන්සේ මේ එක සූත්‍රයක දේශනා කරලා තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ. ඊළඟ සූත්‍රෙ මේ කියනවානේ මහත් සල්ලි මිලමුදල් හොයලා වත්තම් එකතු කරලා පෝසත් වෙලා ඉන්න කියලා. මොකද්ද මේ? සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට වැඩියෙන් කියන්න කතා කරලා තියෙනවා. උන්වහන්සේ තලින් තල සංචාරය කරන හැම අවස්ථාවකම ගිහි වාරි බොහෝ දුරට. නමුත් අපේ සූත්‍ර පිටකයේ ගිහියන්ට උන්වහන්සේ දේශනා කළ දේශනාව සියල්ලම සේව් වෙලා නැහැ. මොකද හාමුදුරුවනේ මේවා ආරක්ෂා කළේ. හාමුදුරුවන්ට ඕනේ වුණේ හාමුදුරුවන්ට වඩා ප්‍රයෝජනවත් දේවල් ටික ආරක්ෂා කරගන්න. ඒකත් it's understandable. මොකද හාමුදුරුවන්ගේ ප්‍රධානම කාර්යය මොකද්ද? භික්ෂු ශාසනය පැවැත්වීම. එහෙමනම් භික්ෂු ශාසනය පැවැත්වීමට අදාළ සීලූම දේශනා වලට විශේෂ අවධානයක් යොමු කළ අතර ගිහියාට දේශනා කළ ධර්ම වලට අඩු අවධානයක් යොමු වුණා. නමුත් හාමුදුරුවෝ ඒවත් එක්තරා දුරකට හරි ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කළ සුළු සූත්‍ර පිටකයේ සූත්‍ර 100ක් විතර දාස් ගානකින් දියා බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ලෞකික සැප, ගිහියාගේ සැප ධෛර්යමත් කළ බවත්, ගිහියාට අභිවෘද්ධිය ලබා ගැනීමට ධෛර්යමත් කළ බවත්, ගිහියාගේ දියුණුවේ සීමාව බුදුරජාණන් වහන්සේ නොපවනපු බවත් අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. උලාරේ භෝගේ ලබිතා උලාරේ භෝගේ මහත් සම්පත්. හැබැයි මෙන්න මෙහෙම උන්වහන්සේ දේශනා කළා. අසත්පුරුෂ කියලා කිව්වේ. එක දවසක් කොසල රජුරෝ එනවා මහ දවල් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මේ මොකද මේ ඉන්නේ කියලා. කොසල රජුරෝ කියනවා මේ අහවල් මේ සිටුවරේ මෙච්චර කෝටිපතියෙක් මෙච්චර සල්ලි තිබුණා. නමුත් ගියේ මහා පරණ කහත් එක. ලෙමන් වෙහික. ඇන්නේ බොහොම ඉරිච්චි පරණ වෙච්ච ඇඳුම්. කෑම බොහොම අඩුවේ. අර ඉලිසවන් මතකයි ඉලිස ජාතකේ. ඉතින් මේ සිටුවරයා මැරුණ කිසිම කෙනෙක් නැහැ. එයාගේ වත්තම බාර ගන්න කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මම ගිහිල්ලා ඒ සීලුම දේවල් මගේ භාණ්ඩාගාරයට එවන්න කියලා මේ අනදීලා මේ එන ගමන් කියලා රජුරෝ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ තමයි ඒ පුද්ගලයා ඒ හොඳට ඇඳුම් අඳින්න නැතුව හොඳ වාහනයක යන්න නැතුව හොඳින් කෑම කන්නේ නැතුව ජීවත් වුණු
ඒ සිටුවරයා ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචනය තමයි අසප්පුරිසෝ. අසප්පුරුෂෙක් තමාගේ වත්කමෙන් තමන්ටත් ප්‍රයෝජනවත් වෙන්නේ නැතුව අනුන්ටත් ප්‍රයෝජනවත් වෙන්නේ නැතුව ජීවත් වෙන පුද්ගලයා අසප්පුරුෂෙක්. එහෙමනම් මතක තියාගන්න ඕන, ඔබ ලබන දියුණුවේ අභිවෘද්ධියේ සීමාව මෙච්චරක් විතරක් යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැතුවට ලබන ආදායම දියුණුව භාවිතා කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ දේශනා කළා. අන්න ඒ සීමාවන් තුල පිහිටා ඔබ ජීවත් වෙන්නේ නැත්නම් ඔබ අසත්පුරුෂයෙක්. කොහොමද ඒ භාවිතා කරන්නේ? අත්තානං සුඛේති පීනේති. තමාව සැපවත් කරන්න ඕන, තමා පිනවන්න ඕන. හැබැයි පිනවනවා කියන එකෙන් මේ අන්තවාදී වෙලා ඇඩික්ෂන් වලට යන එකක් නෙමෙයි. හැම වෙලාවෙම මතක තියාගන්න ඕන මැදුම් පිළිවෙතක් කියලා තියෙනවානේ. මැදුම් පිළිවෙත. මාතා පිතුන්නං සුඛේති පීනේති. අම්මල තාත්තා සනපවන්න ඕන. පුත්ත දාරකානං සුඛේති පීනේති. මෙහෙම උන්වහන්සේ මේ කියා දේශනා කරමින් ගිහිල්ලා අන්තිමට කවුද දේශනා කරන්නේ? අතිති සුකේ පීනේති. අතිති කියලා කියන්නේ කවුද? දුප්පත් අය, දිලිඳු අය. අපි අපේ අය විතරක් සුකේ පීනේති කරන්න ගියොත් අපි එතනත් ලෝභකම තමයි තියෙන්නේ. අපි මේ සීමාව පන්නලා අනුන් වෙනුවෙන් සුකේ පීනේති කියන මෙන්න මේ ප්‍රතිපත්තියට ගමන කරන්න ඕන. ඒ නිසා තුන්වෙනි මිත්‍යා මතය තමයි පෝසත් වෙන්න, දියුණු වෙන්න, අභිවෘද්ධිය ලබා ගන්න කියන මෙන්න මේක බුදුහාමුදුරුවෝ තහනම් කළා කියන මෙන්න මේ මතය. ඕනම දියුණුවකට යන්න පුළුවනි, හැබැයි හරියට භාවිතා කරන්න ඕන. හරියට භාවිතා කරේ නැත්නම් අසප්පුරිස. So the last point I mentioned is Buddha never gave you a limit to be rich. You must be rich up to this level. You must be professionally, academically, financially be successful up to this level. Buddha never gave limitations. You can go as far as you go, but you must know how to use your wealth for your own benefit, for the benefit of your family members, and for more than anything else, for the benefit of all. Atithi means the poor and the needy people. හොඳයි, එහෙමනම් අපි මේ ධර්ම දේශනාවේ අවසානයේදී තියෙන අවස්ථාව ආයතනක මතක් කරමු. මිත්‍යා මත තුන අපි මේ දක්වා කතා කරමු. මොකද පළවෙනි මිත්‍යා මතය. බුදුදහම තමාගේ දියුණුව මිසක් ලෝකයේ තියෙන දුක සියල්ලම බාර අරගෙන අනුන්ට කරන්න යන්නේ නැතුව තමා අවබෝධ කරගෙන තමා එකෙන් මිදගෙන ඉන්නේ කියන එක පළවෙනි මිත්‍යා මතය. දෙවෙනි මිත්‍යා මතය තමයි පටිච්ච සම්පදාය කියලා කියන්නේ අවිචා පච්චා කියලකින් පටන් ගන්නවා කියන එක. තුන්වෙනි මිත්‍යා මතය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා ජීවිතයේ දිනුවා ගන්නතුව ජීවිතය ගැන කලකිරිලා පුළුවන් තරම් මේ ආත්මේ පින් කරලා ලබන ආත්මේ වල ආත්මභාවයකට යන්න බලාපොරොත්තු වෙන්න කියලා මේ මිත්‍යා මතය. මේ මිත්‍යා මත දුර කළොත් අපිට නියම බෞද්ධයේ වශයෙන් ප්‍රායෝගික ජීවත් වෙන්නත් පුළුවන්. හැමතම වැඩිය අපේ මනස නිවැරදි නිවැරදි දර්ශනය ඇත්ත ඇත්ත සත්‍යයෙන් දකින්න පුළුවන්. ඒක තමයි ධර්මඥානය කියලා කියන්නේ. හොඳයි, එහෙමනම් අපි නැවත වරක් යමු මේ ධර්ම මාතෘකාව ධර්ම දේශනාව ප්‍රවෘත්තිමේ පරමාර්ථය පිළිබඳව. අපි ඉස්සන ප්‍රකාශ කළ විදිහට හැම අවස්ථාවකම මේ හැම කඨින උත්සවයකදීම අපේ මහේස් මහත්මයා පාලිකා මහත්මයා තමාගේ ඥාතීන් සහභාගී කරගෙන මේ ධර්ම දේශනාවට අනුග්‍රහකත්වය දක්වනවා. ඉතින් මේ ශ්‍රේෂ්ඨ අනුග්‍රහකත්වය ලැබුණා. ඉතින් මහේස් මහත්මයාගෙන් නොයෙක් නොයෙක් විදිහ අනුග්‍රහකත්වය ලැබෙනවා. පන්සලට නොයෙක් නොයෙක් ආකාරයට දැන් හෙට අනිද්දා අපිට අපේ අර
රිනොවේට් කරන ගොඩනැගිල්ල මේ එයා කන්ඩිෂන් අටේතු ඒ මත්ම බාර අරගෙන පන්සල වෙනුවෙන් දානමය චේත්‍රාවෙන් කටයුතු කරනවා. ඉතින් පුතුමා තැම අවස්ථාවකම පන්සලේ දේවල් ගැන හොයලා බලලා පන්සලේ දේවල් ඉෂ්ට කරලා පන්සලට යහපතක් අභිවෘද්ධියක් දිනවා බලාපොරොත්තු වෙන ඒ විදිහට පියවර ගන්න තායක පවුලක් වශයෙන් මේ තායක පවුල දකින්න පුළුවන්. ඒකේ මට මතකයි මේ මාත්මයාගේ පියාණ නම දෙන්නම මම අතකයි ලංකාවට ගිහිල්ලා අපි හැම වෙලාවෙම බොහෝ අවස්ථාවල ඉතින් මෙහි ඇවිල්ලා අම්මා මෙහි ඇවිල්ලා තියෙනවා. තාත්තා මගේ තැනින් ආවේ නැහැ. අම්මා ඇවිල්ලා තියෙනවා. ඒකවලෝ ඉතාමත් වැදගත් අම්මවරු තාත්තවරු වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙකුටයි තාත්ත කෙනෙකුටයි ඒ වගේම ආතා ලංකාවේම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා ශ්‍රේෂ්ඨ මහත්මයෙක් කියලා කියන ලංකාවේම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අපේ ලොකු සමාජ විප්ලවයක් කරලා සාහිත්‍ය භාවිතා කරලා ලොකු සමාජ විප්ලවයක් කරලා අපේ වර්තමාන බෞද්ධ පුනර්ජීවනයේ මූලික පුරුකක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් මේ මැතිතුමා. ඉතින් මේ මාතාවගේ අපේ සහයෝගයත් ඒකට කිසිම සැකයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒ වගේම මහත්මයාගේ සුදත් මහත්මයාගේ දෙත්නාගේ දෙමාපියෝ. ඒ වගේම නාලිකා මහත්මිය මට මතකයි තාත්ත දෙන්නම මෙහෙදිත් ඒ වගේම ලංකාවේදී අප්‍රාච්චි නේද කොහේ ආච්චි මෙන්නේ පත්ම පන්තකාත කොහේ ආච්චි නේ ඒ වගේම අම්මා ඒ තාත්තා ගලිය මං ඉතින් මෙයාට අම්මා ඇවිල්ලා තියෙනවා මෙහි මේ මට මතකයි ඒ කාලේ ගොඩක් කාලේ මම ඉතින් ටයිම් පුංචි කාලේ නෙමෙයි පුංචි කාලේ මම හිතන්නේ අම්මේ ඇවිල්ලා ගොඩක් කාලේ ඉඳලා ගියා. ඒක තමයි සහෝදරයාත් ඒ වගේම ආගමට ලැදි තාත්තා විශේෂයෙන්ම ආගමට ඉතාම ලැදි සිල් ගන්න භාවනා කරන ඒ වගේ පුද්ගලයෙක්. ඒ වගේම තමයි මට මතකයි එකපාරක් විනාසින්නේ පරිලෝකීය අයියා එකම ගියා තර්ස්න විද්‍යාලයේ. තර්ස්න විද්‍යාලයේ ගිහලා නම් මේ ඉංග්‍රීසියෙන් කතා කරලා ඒ වෙලාවේදී තර්ස්න විද්‍යාලයේ මේ දෙමාපියන්ගේ සමා ඇසෝෂියේෂන් නේ පේරන්ට්ස් ඇසෝෂියේෂන් එකේ සභාපති වෙලා හිටියේ අලියා. දැන් මට මතකයි මම එකගෙන ගිහලා තර්ස්න විද්‍යාලයේ ගුරුවරුන්ටත් ඒ වගේම මේ දරුවන්ටත් ඉංග්‍රීසියෙන් කතාවක් කරා. මේ වගේම ආගමට ලැදි ඒ වගේම තමයි මම ලංකාවට ගිය වෙලාවෙදී මේ මාත්‍යා නැති වුණේ. දැන් මේ පියුරුණට කරලා සහභාගී වුණා. ඉතින් මහත් මාත්‍යාත් ඒ වගේම නාලිකා මාත්‍යාත් ඒ වගේම අපි හිතවත් පන්සලට ආදාන උපකාර කරන දානමාන දෙන අත්කන වයන් පවුලක්. ඉතින් අද මේ අවස්ථාවේදී මේ විශේෂ වශයෙන් මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව අනුග්‍රහයක දක්වලා අවිචාර පුනිසම්පාදකම කේකලා සිකරකස්තා. ඉතින් එහෙමත්ම තමයි අපි මේ වෙලාවේදී පින්වන්න මතක් කරන්න ඕන ශෙලිනා ශහීඩ් මහත්මියගේ මේ පියාණන් අපෘද්ධක් විතර වෙනවා මාසයකට ඉස්සෙල් නැතිමේ පුරුලගිය පියාණන් සිහිපත් කරලා පියාණන් පින්වන්න මතක් කරන මම හිතන පියාණන් මෙහි හිටියේ පියාණන් ඇතුළේ මෙහෙදී. ඒ වගේම ශෙලිනාගේ සම්පූර්ණ මේ අභ්‍යන්තර පන්සල් ගැන හොඳට දැනගන්න ආගම් මේ අපේ ආගම් මොන වුණත් ආගම් වලට ගරු කරන්න අපි ඉගෙන ගන්නවානේ. අපි ඉගෙනගෙන තියෙනවා මේ මහත්මයා ආගම් වලට ගරු කරන්න ඉගෙන ගන්න මහත්මිය කියලායි මම දැනගෙන තියෙන්නේ. හැම ආගමකටම ගරු කරන්න මේ පිරිත් පුළුවන්. ඒ වගේම මේ බෞද්ධයකට වැඩිහිටියෝ පිරිත් කියන්න පුළුවන්. ළඟට ගාත කියන්න පුළුවන්. ඒ වගේම බණ දන්නවා. පුංචි කාලේ ඉඳලා පන්සලේ ආපාචෙන් හැදිච්ච දෙයක් ඒ තමයි කොච්චර ලස්සන දෙයක්ද කියලා හිතනවා. ඉතින් විවිධ ආගම් වල සිටියත් අපි හොඳ කටයුතු කරනකොට එක කාලෙලා හොඳින් ඒක හසුලා කරනවා. ඒක තාම ගැටයක් වශයෙන් සැලකන්න පුළුවන්. ඉතින් ඒ තරම් දෙයක් තමයි මේ අවස්ථාවෙත් කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ. එහෙමනම් අපි ඥාතියින්ට පින් අනුමෝදන් කරමු. මහේස් මහත්මයා අම්මා තාත්තා ගැන කල්පනා කරගන්න. අම්මගේ තාත්තගේ ගුණගරුක ගැන ගුණගරුකකම ගැන කල්පනා කරන්න. ඒ වගේම සීයාගේ ආච්චිගේ ගුණගරුකකම ගැන කල්පනා කරන්න. ඒ වගේම සුදත් මහත්මයා ලෝභ ඥාතියන් සියලු දෙනාම ඒ වගේම නාලිකා මාත්මිය අම්මගේ තාත්තගේ ගුණ කරකු බව සිහිපත් කරන්න ශරීනා මාත්මිය තමගේ පියාණන් ගැන කල්පනා කරන්න පියාණන් වෙනුවෙන් මගේ කෙරෙන්න තියෙන විශාල යුතුයකමක් මම මේ අවස්ථාවේ කිස්ස සිද්ධ කරනවා කියලා සතුට වෙන්න. එමනම් අද දවසේ පරිත්‍රාණ ධර්ම දේශනාවට සවන් දුන්න ඒ වගේම බුද්ධ පූජාව පැවැත්වුවා. ඒ වගේම මම අද දවසේම ධර්ම දේශනාව පවත්වලා පන්ති කරලා විශාල පුණ්‍ය සම්භාරයක් කියලා ආශිර්වාදයක් ධර්ම දානිය කියන්නේ ලොකු දානයක්. ඉතින් ඒ ධර්ම දානිය මම දුන්නා. ඉතින් අපි මේ ලබා ගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබේ ඥාතීන්ට අවබෝධ අනුමෝදන් කරමු. එමනම් පියාණන් දෙපළත් පියාණන් තුන්පළත් ඒ වගේම අම්මලා දෙදෙනත් ඒ වගේම සහෝදරයත් ඒ වගේම ආච්චි ආතා මේ ඥාතියෝ මේ පින් ලබාගෙන පිරින් පොහොසත් වෙත්වා. සංසාර සැරිසරණ හැම ආත්මයක් ආත්මයක් පාසම හොඳ ආත්මයෙන් ලැබීමට මේ පින් මම උපකාරී වේවා. දිව්‍ය මානසික සැප කෙලවර හේ ඥාතිවරුන්ට සංසාරික කෙලවර අමා මහ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කර ගැනීමට මේ පින් මම උපකාරී වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. So we are transferring merits to all the departed relatives. May they all be well, happy and peaceful. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ලෝක පාලක ලෝක සත්‍රාක්ෂක දිවි දේවතාවුන් වහන්සේලා දින මේ පින් ලබාගෙන පිරින් පොහොසත් වෙත්වා. දිව්‍ය සම්පත් වැඩි දියුණු කරගනිත්වා. දිව්‍යයන්ගේ ආශිර්වාදය අපිට සැලසේවා. දිවි පීඨෙන් අපේ මෙලොව කටයුතු සාර්ථක වෙත්වා. දිවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනීය පොහොතියකින් අමා මහ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා දිව්‍යයන්ට පින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් අපි පින් අනුමෝදන් කරන්න ඕන. ඊට පස්සේම ඔබේ දරුවන් දෙදෙනා ආයන් සහ නෙමින් අපේ දහම් පාසලේ 1990 ගණන් වලදී ඉගෙන ගත්ත දරුවෝ ඒ දරුවෝ අද මෙහෙ නැහැ. අද ඇත සමහර රැකියාවක් කරනවා. සමහර එක දරුවෙක් ඉහළ මට්ටමේ රැකියාවක් කරනවා ත්‍රිවිධ හමුදාවේ එකපෙලා හැඬ විවාහ වෙලා ධර්ම සහිතව. ඒ වගේම අනිත් දරුවා අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ දරුවෝ දෙදෙනාට මේ පිළිබඳ මහිමින් තමගේ කටයුතු සාර්ථක වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ දෙදෙනාටත් ඔබ ඒ වගේම ඔබ සියලු දෙනාටත් සුදත් මහත්මයාටත් එතම ශෙබිනා සහිල් පවුලටත් මේ ධර්ම දේශනාවට සවන් ඔබ සියලු දෙනාට මේ පිනේ බලමහිමේ මෙලොව වශයෙන් යහපත් ජීවිතයකුත් පරලොව වශයෙන් දිව්‍ය මානසික සැපත් සංසාරික කෙලවර අපි කවුරුත් ප්‍රාර්ථනා කරන අමා මහ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා දහම් පඬ පූජා කිරීමෙන් ලබන්නා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයේ ප්‍රථම කොට දිව්‍යාන්තද අනතුරුව පරමුණු කරගත්තා වූ ඥාතිවරුන් ක්‍රියාත්මකාරීත්ව සෑම සියලු දිනාටද ඒකාකාරව ඒකාන්තයෙන්ම පිහිටීමෙන් මෙතැන් පටන් පරම රමණීය උතුමු අමා මහ නිවන් සුව සලසා තන්නාතා මුළුල්ලෙහි නරකාදී සතර අපායෝත්පත්ති දුක්ඛයකට නොපැමිණීමෙන් චුත වෙනවා සමගම මීට වඩා උතුම් වූ සැප සම්පත් කෙලවර සංසාරයේද කෙලවර අමා මහ නිවන් සම්පත්‍ති ප්‍රතිලාභ ප්‍රාප්ත වීමට මෙම ආයිසස් ධර්මයන් හේතු වාසනා සිද්ධ වේවායි සිතා සෑම දිනම භක්ති ප්‍රේම චිත්තයෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තිහි.